2012 වසරේ 10 මාසේ 30 වෙනිදා භාවනා වැඩසටහන. හුදෙක්ම අතහැර දමන්න. පූර්ණ අතහැරීම ජීවිතේ පුරුදු පුහුණු කරගන්න වැඩපිළිවෙල භාවනා වැඩසටහන. හැබැයි අතහැරීමය තුළ තිබෙන අපූර්වත්වය තේරුම් ගැනීම සඳහායි මේ පින්නතුන් මේ ස්ථානයට රැස්ව සිටින්නේ. සාමාන්‍ය ජීවිතයේ අතහැරීමක් තියෙනවා. එහෙත් ඒ අතහැරීම ගැටීමක්, ප්‍රතික්ෂේපයක්, කරුණු සහිතව හේතු සහිතව අතහැරීම. එහෙත් ඊට වඩා පූර්ණ වෙනසකින් යුතුව තමයි ආර්ය ධර්මයේ අතහැරීම තියෙන්නේ. ඒ අතහැරීම තුළ ගැටීමක්, හේතු කාරණා පදනම් කර ගැනීමක් නැහැ. ඔබේ නිවසේ තියෙන යම් භාණ්ඩයක් ඉවත් කරනවා නම් අපි ඔබෙන් විමසුවොත් ඔබයි මේ භාණ්ඩ ඉවත් කරන්න කියලා ඔබ කියයි. මේක දැන් පරණයි, මේක ආව පැහැගත් වෙලා, මේක කැඩිලා ආදි වශයෙන් කරුණු දක්වනවා. කරුණු දක්වලා ඉවත් කරන එකට කියන්නේ ගැටීම කියලා. ඊට පස්සේ අපිට පුජ්‍යලයක් අපි කැමති නැති වෙනවා. ඒ පුජ්‍යලයා අපිට බනිනවා. එහෙම නැත්නම් අපිට ඊර්ෂ්‍යා කරනවා. එහෙම නැත්නම් ඒ පුජ්‍යලයා අපි දැක්වහම බලන විදිය හොඳ නැහැ. ආදී කොට ඇති කරුණු දක්වලා ඉවත් කරනවා. ඒ ඉවත් කිරීමේ වෙනසක් කරන්න නෙමෙයි මේ කියන්නේ. ආර්ය ධර්මයේ තියෙන වෙනස්ම අතහැරීමක් පිළිබඳව. හුදෙක්ම අතහැර දමන්න. ඔහි අතහැර දමනවා. ඇයි අතහැර දමන්නේ? අපේ නිදහස අපි ලබා ගන්න. කොහෙන්ද ඒ අතහැරීම ආරම්භ කරන්නේ? මනසින්. මනසින් අතහරින පුජ්‍යලෙක් දෑති යම් යම් දේවල් අතහැරීමම කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා හුදෙක් සම්මතයක් කියලා හිතාගෙන ඔහි තියෙන්න හරින්න. ඉඩමක ඔප්පුවක තමන්ගේ අස්සනක් තිබීම නිවන් දකින්න බාධාවක් නෙමෙයි. යම්කිසි භාණ්ඩයක අයිතිය සඳහා අස්සනක් යොදා තිබීම තමන්ට නිවන් දකින්න බාධාවක් නෙමෙයි. ඒව එසේ සම්මුතියක් හැටියද තිබියදී ඒ හුදෙක් සමාජ සම්මතයක් කියන කාරණේ පමණක් හිතට ගන්න. එවිට ඔබ සමාජය තුළ අසරණ නොවි ඒ පැත්තත් ඔබ ඉතාම ශක්තිමත්ව තබාගෙන අධ්‍යාත්මික වශයෙන් ඔබ කිසිවෙකුට නොවැළෙන මට්ටමකට පත් වෙනවා. අපි මිත්‍රයෙක් එක්ක සුහදව කතා කිරීම, එහෙමත් නැත්නම් දරුවන්ට, ස්වාමියාට, බිරිඳට ලෙන්ගතුකමක් තිබීම ඒවා නිවන් දකින්න ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් වෙන්නේ නිවනට සිත යොමු කරන්නේ නැතුව ලෞකික දේවල් කෙරෙහිම සිත යොමු කරගනිමින් ඒවාට ආසත්ත වෙවි ක්‍රියා කරනවා නම් පමණයි. එසේ නැත්තම් ඒ කිසිවක් බාධාවක් නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි අත්හරින්න ඕන පිළිවෙල. ඒක පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලටයි අත්හරින්න ඕන. බෞද්ධයන් අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ මුලින්ම මේ වස්තු සම්පත් දන් දෙන්න ඕන කියලා. ඊට පස්සේ සිල් සමාදන් වෙලා ඉන්න ඕන කියලා. ඊට පස්සේ සමාධි භාවනා කළ නිවන් දකින්න ඕන කියලා තමයි අදහස තියෙන්නේ. ඒ කරුණුවලත් හොඳ පැත්තක් තියෙනවනේ. නමුත් මුලින්ම මිනිස්යාගේ ඉවත් විය යුතු සතුරු බලවේගය තමයි මමත්වය, සක්කාය දිට්ඨිය. ඔබ අන්ධයක් අතහැරීමට නෙමෙයි කල්පනා කරන්න ඕන ඔබේ මමත්වය අතහරගන්නේ කොහොමද කියලා. නමුත් අපේ බෞද්ධයෝ පුජ්‍යලයෝ දීපල තමයි අතහරින්න බලන්නේ. එහෙම අතහැරලා හරියන්නේ නැහැ. ඔබ අතහරින්න උත්සාහ කරන්න ඕන මමත්වය. ඒ නිසා මෙතෙක් කාලයක් කල්පනා කරේ නැත්නම් සංකල්පනාවට ගත්තේ නැත්නම් මේ මොහොතේ ඉඳලා දැන් ඇති කරගන්න මම කොහොමද මම මගේ මමත්වය අත්හරින්නේ කොහොමද? ඉතින් මමත්වය අත්හැරීම සඳහා ලෝකේ විවිධ දාර්ශනික විවිධ ක්‍රියාමාර්ග ගත්තා. මානෙ දුරු කරන්න කියලා බිම නිදාගත්තා. ඔය මානෙ දුරු කරන්න කියලා උස්සසුන් වල වාඩි වෙන්නේ නැතුව හිටියා. මානෙ දුරු කරන්න කියලා මිනිස්සුන්ගේ පාසෝදනවා, මිනිස්සුන්ට වඳිනවා, ගරු කරනවා, නොයෙකුත් දේවල් කරනවා. මානේ දුරු කරන්න කියලා හුස්ම ගන්න නැතුව ඉන්නවා. මානේ දුරු කරන්න කියලා විවිධ භාවනා වර්ග ලෝකේ එදා හොයාගත්තා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්ම හොයාගෙන තිබුණා මිනිසාට සියලු ගැටලු ප්‍රශ්න ඇති කරන එකම බාධකය, ප්‍රමුඛ භාදකය තමයි මමංකාරය, මමත්වය කියලා. අන්න ඒ න්‍යායත් පදනම් කරගෙන තමයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මමත්වය දුරු කරන ක්‍රමවේදය සොයා බැලුවේ. එහෙමනම් එදා ඒ ප්‍රශ්නාර්ථය තිබ්බා සමාජයේ මත. ඒකට පිළිතුර තමයි අපේ බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. අනිත් අය මානෙ දුරු කරන්න ගින්නට පැනලා මැරුණා, කුසගින්නේ ඉඳලා මැරුණා, දියේ නාලා සෝදා හරින්න බැලුවා, ඔය නොයෙකුත් දේවල් කළා. ඒ එකකින්වත් මානෙ දුරු වෙන පාටක් තිබුණේ නැහැ. ඉතින් පූර්ණ විමර්ශනයකින් යුක්තව මේ ලෝකේ පළමු වතාවට අසහාය ගුරුවරයාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මිනිසෙකුට කිසිසේත් ගෝචර නොවන, මිනිසෙකු විසින් කිසිසේත් අවධානය නොකරන, මිනිසෙකුට මේ වටහා ගැනීමට පුළුවන් වූවාද යන පුදුමය පවා ඇති කරවන මහා විශ්මිත ධර්මයක් අවබෝධ කරගත්තා. ඒ නිසාමයි මුලින්ම මේ ධර්මය අවබෝධ කරගත්ත නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මුළු මහත් විශ්වයටම ආශිරිමත් උත්තම මිනිසා බවට පත්වන්නේ. පින්නතුනේ අපි මේ කතා කරන්න හදන්නේ ඔබ ළඟ තියෙන සුපුරුදු දේවල් පිළිබඳව නෙමෙයි. සුපුරුදු දේවල් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, හැඟීම් ආදිය. ඉතින් මනෝවිද්‍යාත්මක ලෝකෙ පහළ වුණා. ඒගොල්ලෝ මේ මනසේ රටාවල් ආකාරවල් හඳුනගෙන ලියලා කියලා තියෙනවා. ඒකත් හොඳයි. නමුත් ඒ කිසිම විද්‍යාඥයෙකුට මනස ඉක්මවා දකිනීමේ හැකියාව තිබුණේ නැහැ. ඒ මනස ඉක්මවා දකින ක්‍රමවේදය කියලා දුන්න ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමවේදය අසිරිමත් විදියට පින්නතුන්ගේ ජීවිතවලට එකතු කරගෙන පින්නතුන්ගේ ළඟ තියෙන කුසල ශක්තිය ධර්මයට තියෙන කැපවීමත් පදනම් කරගෙන ඒ අසිරිමත් ධර්මය දැක ගන්න ඕන. අතහැරීම පිළිබඳව ඒ නිසා අපි පින්නතුන් ඒ අසිරිමත් ධර්මය බොහොම උනන්දුවෙන් ඕනෑකමින් විමර්ශන බුද්ධියෙන් යුක්තව සාවධානව තේරුම් ගැනීම සඳහා උත්සුක වන්න ඕන, උත්සාහවත් වෙන්න ඕන. පින්නතුන් දන්නවද අතහැරීම කියන ගුණයත් අපේ ජීවිතේ අල්ලගත්ත දෙයක් කියලා? අතහැරීම කියන ගුණයක් ජීවිතේ අපි අල්ලගත්ත දෘෂ්ටියක්, න්‍යායක්, ක්‍රමවේදයක්, බලයක්, ශක්තියක්. ඒ නිසා ඒ ක්‍රමවේදෙත් සිනින්න ඕන. ඒ ක්‍රමවේදයක් අපි හදන්නේ මානසික සංකල්පනයකින්, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංචවිධ ක්‍රියාවලිය තුළින්, මනස තුළින්. මන කියන ධර්මතාවයේ හැම ක්‍රියාපද්ධතියක් කරාම මේ හය ක්‍රියාත්මක වෙනවා. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන හය ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් අතහැරීම කියන්නේ ජීවිතේ තවත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥානවල බලවේගයකට නැඹුරු වීමක්. මොන පැත්තට ගියත් නැවත නැවත කැරකි කැරකි తත්‍ර తත්‍රාభిනන්දනි, නැවත නැවත කැරකි කැරකි මේ මනසටම ඇලෙන ගතියක් තියෙනවා. මිනිසාට නිදහස් වෙන්න බැරි ඒකයි. කොච්චර ගැලවෙන්න උත්සාහ කළත් නැවත පරීක්ෂා කරලා ඔබ බලන්න, ඔබ නැවතත් ජීවත් වෙන්නේ ඔබේ මනස තුළමයි. ගැලවෙන්න හදන එකක්, ඉවත් වෙන්න හදන එකක් දෘෂ්ටියක් බවට පත් වෙලා, සංකල්පයක් බවට පත් වෙලා පස්සේ බලනකොට අපිම රැවටිලා නැවතත් අපි වැටලා තියෙන්නේ එතෙන්ටම. කාන්තාරේ තියෙනවා වැලි වගුරු තියෙනවා, ඒවයි වැටුනහම මිනිස්සේ ගොඩේ ඉන්න ප්‍රයත්න දරන දරනෙහි තවත් ඒ වැලි වගුරේ හෙරෙනවා. ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒක උපමා කළා බුදුරජාණන් වහන්සේ කොහොල්ල ගුලේ ඇලුණු මැස්සෙක් වගේ කියලා. බලන්න කොහොල්ල ගුලේ ඇලිච්ච මැස්සන්ට මොකද වෙන්නේ කියලා. ගොවි ජනතාව හේන් කුඹුරු වල ඉස්සර මැස්සව පාලනය කරන්න කොහොල්ල ගුලි තියෙනවා. ඒවයිල මැස්සෝ අහනෝ ඇලෙනෝ මැරෙනෝ. ඒ වගේ මනුෂ්‍යයාගේ මනසත් එහෙමයි. මනසින් නිදහස් වෙන්න උත්සාහ කළාට නිදහසක් ලබන්න පුළුවන් කමක් වෙන්නේ. ආයි ආයි නැවත නැවත මනස තුළටම ඉලබ ගන්න ස්වභාවයක් තියෙනවා. අන්න ඒ නිසා මේ සද්ධර්මය අවබෝධ කරගත්ත කල්යාණ මිත්‍රයෙක් විසින් පින්නතුන්ගේ විඥානය තුළ ගොඩනගන්න ඕන ලෝකෝත්තර කුසලය කියන බලය. ඒක තමන්ට තනියෙන් හිතලා වඩා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පොතපතෙන් අපි කියාපෑමත් ඒවයි බලයත් බොහෝම අඩුයි. හේතුව පොතක් බලනවා කියන කේදී 75 80ක් විතරම තමන්ගේ දෘෂ්ටි තමයි පෙරලිලා නැවත තමන්ට එන්නේ. පොතේ තියෙන කරුණු වල තියෙන බලය පැමිණෙන්නේ 20%ක් වගේ බොහෝම අඩු ප්‍රතිශතයක්. තමන් ඉගෙන ගත්ත ආකාරයට. ඒක ඉතාම පැහැදිලිනේ නේද? දැන් අපි ওই පොඩි ග්‍රන්ථයක් කරලා තියෙනවා සදහම් මල් කියලා. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් බැලුවාම හා හොඳයි හොඳ කරුණු ටිකක් කියලා එච්චරයි. ඉතින් ටිකක් ඉහළ බුද්ධයක් තියෙන කෙනෙක් බැලුවාම තේරෙනවා එයාට තවත් විශිෂ්ට විදියට මේක බොහොම හරබර දෙයක් නේද කියලා. තවත් විශේෂ පොත්පත් ලෝකේ කියවල පුරුදු කෙනෙකුට මේක බැලුවාම මේ අනිත් සෑම සිළු දෙයකටමත් වඩා වටින දෙයක් මේකේ තියෙනව නේද කියලා එයාල තවත් ශ්‍රේෂ්ඨ විදියට පේන පටන් ගන්නවා. ඒ වගේ එක එක කරුණු එක එක පුජ්‍යලයාට එක එක මට්ටමට තේරෙන්නේ. ඉතින් දේශනානුසාරයෙන් පින්නතුන්ට ඒ වැඩි බලයක් හම් වෙනවා, වැඩි කුසලයක් හම් වෙනවා. මොකද බලය ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ බලය. ඉන්ද්‍රියන් වලින් තොර වූ බලය. එහෙනම් ඔබට මනෝමය වශයෙන් නෙමේ සැබෑ ලෙසින්ම ඔබ ඔබගේ ජීවිතේ ඉවත් විය යුතුයි. ඔබගේ ජීවිතේ තිබෙන්නා වූ කිසිම දෙයක් රැගෙන යන්නේ නැතිව ඔබේ ජීවිතේ තියෙන කිසිම දෙයක් රැගෙන යන්නේ නැතිව ඔබේ ජීවිතයෙන් ඔබ ඉවත් විය යුතුයි. ඔබ මම යයි මගේ යයි සිතාගෙන සිටින සියල්ල තමාගේ නොවන බව සත්‍යයක් වන බැවින් ඒ ඒ ධර්මතාවයන්ට අයිති තැන්වල ඒ ධර්මතාවයන් තබා අපට නිදහස ලැබීම සඳහා අපේ ඉවත් වීම අපේ නිදහස අපි ලබා ගත යුතුයි. මනසින් තමයි මිනිස්සෙක් බැඳෙන්නේ, මනසින් තමයි මිනිස්සෙක් නිදහස් වන්නේ. ඒ නිසා බාහිර ලෝකයෙන් නෙමෙයි ඉවත් වෙන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕන අධ්‍යාත්මික ලෝකේ. සමහර වෙලාවට බාහිර වශයෙන් නොයෙකුත් දේවල් ඉවත් කරන්න ලෙහෙසි, අධ්‍යාත්මික වශයෙන් ඉවත් කරන එකයි හරි අමාරු. අපි කරුණක් ඉවත් කරන්න එපා, ටික ටික ඉවත් කරන්නටත් එපා. සියල්ල එකවර ඉවත් කරන වැඩපිළිවෙලක් සොයා ගන්න. දැන් ගහක් තියෙනවා නම් ඒ ගහ මුලින් කැපුවාම කොලේ කොලේ ගලවන්න ඕනේ නැහැ. අත්තාත්ත ගලවන්න ඕනේ නැහැ. ගෙඩිමල් වෙනම ගලවන්න ඕනේ නැහැ. මුළු ගහම බිමට වැටෙනවද? වැටෙනවා. එහෙමනම් අපේ ජීවිතයේ තුලත් මේ මනස තුලත් එහෙම දෙයක් තියෙනවා. ඕනම් කොළ ගලවලා අතු කපලා මල් ගෙඩි වෙනම ගලවලා තෝනම් ගහ කපලා දාන්නත් පුළුවන්. හැබැයි තමන්ට පුළුවන්කම තියෙනවා අර සියල්ලම බිමට වැටෙන විදියට තමන් ළඟ තියෙන මමත්වය කියන මුල ඉවත් කළොත්, කපා දැමුවොත්, උදුරා දැමුවොත් පුළුවන්කම ලැබෙනවා අර සියල්ලම බිමට වැටුණා හා සමානව සැලකන්න පුළුවන්. කොහොමද අපි මමත්වේ ඉවත් කරන්නේ? ඒ ඊළඟ තියෙන ගැටලුව. මේ මොහොතේ බනහන්නේ මම මමත්වය නෙමේ ඇවිල්ලා තියෙන්නේ. මේ සද්ධර්මයේ අහන්නත් මම පැමිණී මමත්වය පාදක කරගෙනනේ. මම මෙනෙහි කරන්නේ මමත්වයත් සමගනේ. මම කතා කරන්නේ මමත්වයක් සමගනේ. මේ තියෙනවනම් ලෝකේ හැම දෙයක්ම පවතින්නේ මමත්වයත් සමගනේ. අතීතයේ හිතුවත් ඒ අතීතයේ දිවගෙන යන්නේ මමත්වයත් සමගනේ. අනාගතයේ හිතුවත් අනාගතය පුරාවට දිවගෙන යන්නේ මමත්වයත් සමගනේ. වර්තමානයේ සිතුවත් වර්තමානයේ සියල්ල මමත්වයත් සමගනේ. ලෝකේ හරි කිව්වත් මමත්වයත් සමග, ලෝකේ වැරදි කිව්වත් මමත්වයත් සමග, ලෝකේ වෙනාන් ආකාරයක් කියලා කිව්වත් මමත්වයත් සමග මම දිවගෙන යන්නේ. ඒ නිසා මම කෙසේද මමත්වයෙන් නිදහස් වන්නේ? එහෙමනම් පින්නතුනි, එන්න මෙවැනි කරුණු පිළිබඳව ඔබ අදහස් යොමු කරන්න ඔබේ මමත්වයේ පැවැත්ම සිඳ දාන්න පුළුවන්. අකාලික ධර්මයට ඔබේ අවධානය යොමු කරන්න. අකාලික වූ දෙයක් ඔබේ මනසට කැඳවන්න ඕන. ඔබේ මනසට විසඳන්න බැරි එකම දහම් ගැටලුව තමයි අකාලික ධර්මය. අනිත් ඕනම ගැටලුවක් ඔබේ මනසට විසඳන්න පුළුවන්, මනසට අඳුන ගන්න පුළුවන්, මනස මතක තබා ගන්න ඒවි. හොඳ නරක මධ්‍යස්ථ වශයෙන්. හැබැයි අකාලික ධර්මය තමයි මනසට ගන්න බැරි අපහසුම කාර්යය. ඒ ලබා දෙන්න ලබා දෙන්න මනස පලා යනවා. මට ඒ දේ කරන්න බැරි දෙයක් කියලා හු පලා යනවා. ඒසා අන්නේ අකාලික ධර්ම ගැටලුව පින්නතුන්ගේ ජීවිතවලින් ඒ මනසට ලබා දෙන්න ඕන. මොනවද මේ අකාලිකයි කියන්නේ? හැම කල්හිම නොනැසී පවත්නා කාලයකට අයිති නොමැති, කාලයක් තුල නොපවතින අකාලික ධර්මය. හැම කල්හිම නොනැසී පවතින කාලයකට අයිති නැති, හට ගැනීමක් නැති, පවතින සීමා කාලයක් නැති, නැතිවන මිය යන අතුරුදහන් වන කාල සීමාවක් නැති ධර්මය. ඒකට තමයි කියන්නේ අකාලික ධර්මය කියලා කියන්නේ. ඒකට අකාලිකෝ ධම්මෝ. නිර්වාණය අකාලිකයි, හැම කල්හිම තියෙනවා. අහස හැම කල්හිම තියෙනවා ලෝකේ. පෘථුවිය නැති වෙලා ගියත් අහස තියෙනවා. ඒ වගේම නිවනක් තියෙනවා. ඒවත් තිබුණට ප්‍රත්‍යක්ෂ වන්නට ප්‍රඥාවන්ත ජීවියෙක්, විවර්ෂණ බුද්ධියෙන් යුතු විශිෂ්ට ජීවියෙක් මේ පොළොව තලයේ උපදින්න ඕන, පහළ වෙන්න ඕන. ඒ පහළ වීමත් සමගම තමයි ඒ ධර්මය ජීවමාන කරන්නේ. රූප ඔස්සේ ගමන් කරන තාක්කල්, ශබ්ද ඔස්සේ ගමන් කරන තාක්කල්, වේදනා ඔස්සේ ගමන් කරන තාක්කල් ගන්ධ රස ස්පර්ශ මානසික වේදනා ඔස්සේ ගමන් කරන තාක්කල් නිවීමක් සැනසීමක් නෑ, තියෙන්නේ විඳීමක්. විඳීමයි නිවීමයි. විඳීමක් ඇති තැන නිවීමක් නැත. විඳීමක් නැති තැන නිවීමක් ඇත. ඔබේ මනස නිවනට අරමුණු කරගෙන ඉන්නවද, ඔබේ මනස විඳීමට අරමුණු කරගෙන ඉන්නවද කියලා ඔබටම බලා ගන්න පුළුවන්. ඔබේ මනසේ එක එක කොටස් තියෙනවා. ඒ කොටස් වලට තමයි ඔබ මනසින් ගිහිල්ලා පදිංචි වෙන්නේ. තරහ යන කොටස් තියෙනවා, ආශාවල් හිතෙන කොටස් තියෙනවා, බය හිතෙන කොටස් තියෙනවා, සැක හිතෙන කොටස් තියෙන, නොයෙකුත් තැන් තියෙනවා. ඒ ඒ සංඥාවල් වලට ගියාම ඒ ඒ සංඥා පහළ වෙනවා. නිර්වාණය අරමුණු කරගත්තාම, නිරෝධ සංඥාවට තමන් අරමුණු වුණාම තමන්ට තේරෙන දෙයක් තියෙනවා. ඒ තේරෙන දේ තමයි දැන් ගතේ සිතේ කිසිම විඳීමක් නැහැ. සංවේදී ගුණයක් වැහෙන්නේ නැහැ දැන්. සිසිල් වෙනවා, ඉන්නේ ඉන්නේ නිවි නිවි යනවා ගත සිත. හැබැයි වැරදිලාවත් නිර්වාණ ගුණය කියලා ඔය අවබෝධ කරගත්ත කෙනෙක්, ධර්මයේ වටහා ගත්ත කෙනෙක් විශේෂයෙන්ම මේ අරූපී සංඥාවේ පැටලුනොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. එතකොට මේ අවබෝධ වීමත් සමග අනිත් දේවලුත් සාර්ථක වෙනවද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. හදිස්සියෙම මිනිස්සෙකුට කෝටි ගානක නොතරැයියක් ඇදෙනවා. ඒ නොතරැයිය ඇදීම කියලා කියන්නේ එක වාසනාවන්ත ගුණයක්, භාග්‍යවන්ත ගුණයක්. හැබැයි ඒ මුදල ආයෝජනය කරන්න, වර්ධනය කර ගැනීමේ තියෙන කුසලතාවය කියන්නේ තව එකක්. ඒ වගේ තමයි කෙනෙකුට ශ්‍රී සද්ධර්මයේ පහළ වීම කියන්නේ එකක්. ඒ මනාව හසුරුවා ගැනීම කියලා කියන්නේ තව ප්‍රඥාවන්ත ගුණයක්. ඒ නිසා අරූපී සංඥාවක පැටලුනොත් එහෙම තමන්ට තමන්ගේ විමර්ශන බුද්ධියෙන් හොයා ගන්න පුළුවන්. වේදනාවක් හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. මේ අරූපී සංඥාවයි සංඥා නිරෝධයයි කියන්නේ එක ළඟ තියෙන දෙකක්. ඒ කියන්නේ රත්තරම් මාලයකුයි රෝල් ගෝට් මාලයකුයි වගේ. ඒ දෙකම එක වගේ බැලු බැල්මට දිස්නේ ගහනවා. ඒ පාට තියෙනවා, ඒ හැඩේ තියෙන ඔක්කොම ලක්ෂණ තියෙන එක පාරට අඳුර අඳුන ගන්න බෑ. පොඩ්ඩක් අතට අරගෙන බර බලද්දි සෝදල බලද්දි තමයි ඔන්න තේරෙන්නේ මේක අතරම් මාලයක්, මේක මේ පාට කරපු මාලයක් කියලා. ඒ වගේ තමයි අරූපී සංඥාවයි සංඥා නිරෝධයයි එක ළඟ තියෙන්නේ, සමීපව තියෙන්නේ. මොක වරද්ද ගන්නවා සමහර අය, වරද්ද ගත්ත ගමන් ඊට පස්සේ සංවේදී ගුණයන් වැඩි වෙලා ශූන්‍ය භාවනාවල් වලට වැඩි වෙලා ඊට පස්සේ යම්කිසි මානසික උම්මාදයක් වැනි දෙයක් පිහිටන්න පුළුවන් අර අරූපී සංඥාවක පැටලීමේ හේතුවේ. එතන ලෝභ දේශ මොහ වැඩෙන්න පටන් ගන්නවා, සංවේදී ගුණයන් වැඩෙන්න පටන් ගන්නවා. මේ සමහර අය භාවනා කරනවා කියලා ලෝකේ භාවනාවල් ප්‍රගුණ කරනවා, ඒවයින් දියුණු කරගන්නේ ඒගොල්ලෝ සංවේදනා ගුණය සංවේදීතාවේ වැඩි කරගන්න බලනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? උපේක්ෂා සංවේදී වෙන්න පටන් ගත්තාම උපේක්ෂාවෙන් ඉන්නවා. හැබැයි ලෝභයෙන් දැවෙන්න පටන් ගත්තාම ලෝභයෙන් දැවෙනවා, ද්වේෂයෙන් දැවෙන්න පටන් ගත්තාම ද්වේෂයෙන් දැවෙනවා, මනස පිච්චෙනවා වැඩි. ඔය සමත භාවනාවල් කරන අයගේ මනස පිච්චෙනවා වැඩි. මොකද ඒවා අපි අත්දැකීමෙන් කරන්නේ, මම සමත භාවනාවල් දියුණු කරලා තියෙන නිසා. මේ පිච්චෙන ගතියක් නැති වෙනවා. මේ ලෝකෝත්තර සංඥා නිරෝධය කියන එක ප්‍රකට කරනකොට, ප්‍රගුණ කරනකොට මේ පිච්චෙන ගතිය නෑ. තියෙන සෞම්‍ය ගුණයක් තමයි තියෙන්නේ. අකාලිකත්වය, කාලයේ ඉක්ම වූ ස්වභාවය. අකාලිකත්වයේ තියලා තියෙන්නේ සුඛ නෑ, දුක්ඛ නෑ, උපේක්ෂා නෑ. අවේදීත අකාලික ගුණයක ස්වභාවය. පැය 24ක කාලය ඇතුළත ඔබට නොයෙකුත් දේ තියෙනවා විඳ ගන්න. දුක් විඳින්න පුළුවන්, සැප විඳින්න පුළුවන්, උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. පැය 24ක කාලය ඉක්මවපු ගමන් ඔබට දුක් විඳින්න බැරුව යනවා, සැප විඳින්න බැරුව යනවා, උපේක්ෂාවෙන් ඉන්න බැරුව යනවා. සත්ව පුජ්‍යල ආත්මක ස්ත්‍රී පුරුෂ පුජ්‍යල කියන ගතිය නැතුව යනවා. එතකොට මේ ලෝකේ තියෙන ආගම්, ජාති, වර්ග, කුල ભેද, පුජ්‍යල ભેද, සංකල්ප ભેදවල තියෙනා වූ ප්‍රාථමික මට්ටම පිළිබඳව සිනහා උපදවමින් බලන්නට පුළුවන්. මේ මිනිස්සු සෑහෙන උමුතුවක මුලාවක සිටින පිරිසක් නෙවෙද කියන කාරණය. ඒක හැබැයි පේන්නේ ඉන්ද්‍රිය විශේෂ වූ පුජ්‍යලයට පමණයි. ඉන්ද්‍රියන් තුල සිටිද්දී මාන්‍ය ඇති කරගන්න ඉතාම ස්වල්ප දේවල් වලට, පොඩි දේවල් වලට. ජීවිතේ මිනිස්සු ප්‍රශ්න හදාගන්නේ ඉතාම සුළු දේවල් වලට. මේ ඕන දෙයක් අතහැර දමන්න පුළුවන් ගුණය තමන් තුල පහළ වුණාට පස්සේ ජීවිතේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මානසික වශයෙන් විසඳගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. කිසි දෙයක් වේදනාකාරී නෑ. මේ හැම දෙයක්ම ස්වභාවයක් හැටියට බාර ගන්න පුළුවන්. ස්වභාවයක් හැටියට බාර ගන්න තන දුක් වේදනා අඩුයි, ප්‍රශ්න අඩුයි, ගැටලු අඩුයි, සැනසෙලිදායකයි. ඔබ මේ මොහොතේ හිතන්න, net පියාගෙන ඔබ මේ මොහොතේ ජීවත් වන්නේ රාත්‍රියේ නොවේ. ඔබ මේ මොහොතේ ජීවත් වන්නේ දහවල නොවේ. ඔබම හිතන්න මේ මොහොතේ ජීවත් වන්නේ රාත්‍රියේ නොවේ. මේ මොහොතේ ජීවත් වන්නේ දහවලේද නොවේ. මං ඒ දෙකෙන්ම තොරවයි මේ ජීවත් වන්නේ. ඒ දෙකෙන්ම තොරව ලෝකයකයි මම මේ ජීවත් වෙන්නේ කියන ඒ ගැඹුරු කාරණේ දිගින් දිගට මන අවබෝධ ආත්මක ගුණයකින් යුතුව මෙනෙහි කරමින් ඒ ස්වභාව ලක්ෂණය, ඒ ස්වභාව ගුණය පහළ කරගන්න රාත්‍රියක් නැති දහවලක් නැති ඒ අපූර්ව ලෝකයේ ලක්ෂණය, ඒ අපූර්ව ලෝකයේ තියෙන හැඩය, ඒ අපූර්ව ලෝකයේදී ඔබට ලැබෙන ආස්වාදය හඳුනා ගනිමින් මා ජීවත් වන්නේ දහවල් කාලයේ නොවේ. මා ජීවත් වන්නේ දැන් රාත්‍රී කාලයේද නොවේ කියන කාරණය මනාව තේරුම් අරගෙන ඒ රැය දහවල ඉක්ම වූ රහතුන්ගේ ගුණය ඔබගේ ජීවිතය තුළ ජීවමාන කරවන්න විනාඩි කීපයක්. මනස කියන ධර්මතාවය අදටත් එදා අතීතේ බොහෝ මිනිසුන්ට විසඳා ගැනීමට නොහැකි ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. අමාරු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. අදත් ඒක හේමම තමයි. මේ මානසික ප්‍රශ්න විසඳ ගන්න බැරි නිසා තමයි මේ ලෝකයේ මිනිස්සු මේ ප්‍රශ්නෙට නොයෙකුත් විදිහේ උත්තර හැටියට යම් යම් දේවල් කරන්නේ. මේ මානසික පීඩනයන් එක්ක කෙසේ හෝ ජීවත් වෙන්න ඕන. අපි එක මිනිසෙකුට කිව්වොත් ඔබ දැනට රස්සාව කරන වැටුපයි ඒ අවශ්‍ය නිවාස පහසුකම් ටික සහ සියලුම බිල් ගෙවන්නම් ඔබ ගෙදරට වෙලා නිකන් ඉන්න කියලා කිව්වොත් ඔහු නිකන් ඉන්නේ නැහැ. ඔහු තව කීයක් හරි හම්බ කරගන්න තව අමතර රස්සාවකුත් කරන්න පෙළඹෙනවා. ඒකට හේතුව තමයි මිනිස්යාට එහෙම පුළුවන් කමක් නැහැ. එහෙම නිකන් ඉන්න අදහසක් නැහැ. අපි කියන්නේ එහෙම නිකන් ඉන්න ඕන කියන කාරණේකුත් නෙමෙයි. මේකෙන් අපි පැහැදිලි කරලා දෙන්නේ මිනිස්යා ළඟ තියෙන වේගයක්. ඒ වේගය දහනය කරන්න ඕන. පුළුස්සලා අරින්න ඕන. ඒ වේගය දහනය කරන්න තමයි පුළුවන් තරම් වේගෙන් යන්නේ මිනිස්සු. බොහොම ඉක්මනින් යන්නේ ඒකයි. හේමත් වේගයේ තමන්ගේ පීඩනය දහනය වෙනවා. මේ මනසට ධර්මයේ නැමැති ඖෂධය ක්‍රමානුකූලව ලැබෙනකොට ඒ වේගකාරීත්වය සංසිඳවා ගැනීම හැකියාව පිට ලැබෙනවා. අරමුණකට නොපැමිණ වාසය කරන්න ඔබ ධර්මයේ කියලා ජීවිතයේ අරමුණක් නම් අරගෙන තියෙන්නේ, ආකල්පයක් නම් අරගෙන තියෙන්නේ ධර්මයේ නෙමෙයි. ඒක සංකල්පයක්. මේ ලෝකේ ඕනම ආගමකේ කේ ආගම වශයෙන් ගන්නේ සංකල්පයක්. බෞද්ධ දහමේ, මුදු දහමේ, පරම සත්‍ය කියා දුන්නත් ඒ සත්‍ය නොදක ගන්නාදී සංකල්පය දෘෂ්ටිය. ඒ නිසා ඔබම කියා ගන්න මම දෘෂ්ටි වලින් හා සංකල්ප වලින් සැදුන්ලත් මිනිසෙක් නොවේද කියන ප්‍රශ්නාර්ථය ඔබ ළඟ තියාගන්න. ඔබ වෙනාන්දේකට ගරහන්න නෙමෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. එක අතකින් ඔබටම ඔබ ගරහනවා වගේ දෙයක්, එහෙමත් නැත්නම් ඔබම ඔබ තේරුම් කරගන්නවා වගේ දෙයක්. අපිට හැමතිස්සෙම අවශ්‍ය කරන මොනම හරි දෙයක අර්ථයක් අපිට ඕන, හරයක් ඕන. ඒ හරය අපේ හිතට සුඛ වේදනාවක් සුව වේදනාවක් දනවන්න ඕන. එතකොට අපි කියන එක හොඳ හරවත් දෙයක් කියලා. ඒ නිසා හිතට සුව වේදනාවක් ලබා දෙන හැම දෙයක්ම හරවත් දෙයක් නොවේ. හිතට දුක් වේදනාවක් ලබා දෙන හැම දෙයක්ම දුකකුත් නොවේ. ඒ නිසා අපි හරය කියන එක අත්හරින්න ඕන. ඒ කියන්නේ යම්කිසි ගොනු කර ගැනීමක් කරන, එකතු කර ගැනීම. අරහත් අරටුව, එහෙම නැත්නම් හරය කියන එක තමයි මේ ගොනු කර ගැනීම, එකතු කිරීම. අරහත් අරහත් කියලා කියන්නේ හරසින්ද. හරය එකතුව පාදහනේ සින්දා. හරසිඳලු ඒ නිසා ඔබ බලන්න ඔබේ ජීවිතයේ දිහා මා ළඟ මේ පවතින්නේ හරය. එහෙම නැත්නම් මට අනුරූප අනුකූල සංවේදානුව මම එකතු කරගත්ත හරය තමයි මම මේ ළඟ තියෙන්නේ. මම මේ හරය ඉවත් කළොත් එහෙම අරහත් වෙනවා. එහෙම නැත්නම් අරහත් මාර්ගයට පිවිසෙනවා. මුලින්ම ඇතිවෙන්න ඕන දෘෂ්ටි විසුද්ධිය ඇතිවෙන්න ඕන, දිට්ඨි විසුද්ධිය ඇතිවෙන්න ඕන. දැකීමේ පවිත්‍රතාවය, පිරිසුදුතාවය, මඟ හොඳට දකින කෙනෙකුට තමයි අනුතුරක් නොමැතිව ගමන යා හැක්කේ. සා මුලින්ම ඔබ ඔබේ ජීවිතේ, එහෙම නැත්තං සියලු මිනිසුන්ගේ ජීවිතයේ මිනිසුන්ට අවුලක්. ඒක මිනිස්සු එහෙම කියන්නේ නැති වුණාට, කවුරුවත් කියන්නේ නැති වුණාට මේ පැටලුන් ලිහාගත්ත ජීවිතයක් නෙමෙයි තියෙන්නේ සියලු දෙනාට. පටලැවිලි ගොඩක්. ඒකයි කිව්වේ අත්මෝ ජටා බහි ජටා කිව්වේ. කවුරුත් කියන්නේ නැහැ මගේ ජීවිතේ පටලැවිලි ගොඩක් කියලා. ඇත්ත කතාව තමයි පටලැවිලි ගොඩක්. දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන වශයෙන් දිගටම කියලා තියෙන මේ අඥාන ගති ටික තියෙනවා. මේ පටලැවුම් ගොඩ කියන්නේ ඒකයි. බෞද්ධයන්ට වැරදිච්ච තැන තමයි ජීවිතේ දුකයි කියන නිර්වචනයේ ඇල්ලීම. බුදුදහම තියෙන දුකෙන් නිදහස් වෙන්නේ කියන අදහස නෙමෙයි ගත්තේ. බුදුදහමින් කියලා තියෙන හැම දෙයක්ම නැති වෙනවා, හැම දෙයක්ම ජරා ජීරණ වෙනවා, හැම දෙයක්ම පිළිකුල් කියපු අර පටු අදහස තමයි බෞද්ධයෝ ළඟ තියෙන්නේ. ඒකයි මේ බෞද්ධයෝ ඍණාත්මක සංකල්ප වලින් පිරි මිනිස්සු ජාතියක් බවට පරිවර්තනය වෙමින් තියෙන, පරිවර්තනය වෙලා තිබුණේ. දැන් ක්‍රමානුකූලව නුවණ වැඩි දියුණු වෙමින් ඥානවන්ත සමාජයක් ගොඩනැගීමෙන් පවතිනවා. එනිසා දුක්ඛාන්තේ එන්න එපා, සුඛාන්තේ යන්නත් එපා, නින්දා අපහාස ලෝකේ ප්‍රාර්ථනා කරන්නත් එපා, කීර්ති ප්‍රශංසා ලෝකේ ප්‍රාර්ථනා කරන්නත් එපා, හොඳ දෙයක් හිතේ රඳව ගන්නත් එපා, නරක දෙයක් හිතේ රඳව ගන්නත් එපා. හුදෙක් අතහැර දමන්න, ඔහේ අතහැර දමන්න. එතකොට හිතට සැහැල්ලුයි. දැන් ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් හරි වේවා, යමක් හිතේ තියාගත්තොත් ඒ හිතේ තියාගත්ත තේ හිතන පරිදි නැති වෙනකොට කනස්සල්ලට පත් වෙනවා, පීඩාවට පත් වෙනවා, තැවීමට පත් වෙනවා. හුදෙක් අතහැර දමනවා නම්, ඔහේ අතහැරලා දානවා නම්, කිසි දෙයක් හිතේ තියාගන්නේ නැත්තම්, එතකොට ධර්මයේ හිතේ තියෙනවා. අන්න එතකොට ඒ කිසිම වේදනාවක් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. මේ කියන කාරණේ ඉතාම ගැඹුරු කාරණයක්, සරල කාරණයක් නෙමෙයි. අර එක් මහත්මෙන් දෙනක් කිව්වා මට, ස්වාමීන් වහන්සේ භාවනාව කියන්නේ හිත එකඟ කරගන්න එක නෙමෙයි කියලා හෙවා. ඒ වගේ අපි පටු අදහස් වලට එන්න එපා. හාමුදුරුවෝ කියන්නේ මේ හිත සංසුන්ව තියාගන්න කියලා නේද කියන වගේ අදහස් වලට එන්න එපා. එහෙම සංකල්ප වලට එන්න එපා. මේක හරි ඉතාම ගැඹුරු ධර්මයක්. සද්ධර්මයේ අවබෝධ වීම නිසා පවතින මානසික ස්වરૂපයක් තියෙනවා. සද්ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා, ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා ගත යුතු වැඩපිළිවෙලක් උත් තියෙනවා. අවබෝධ වෙච්ච කෙනෙක් ජීවත් වන ස්වરૂපය කියාපෑමට වැඩක් නැහැ. ඒක අනවබෝධයේ ඉන්න කෙනෙකුට එසේ ජීවත් වීමෙන් හෝ එසේ මනස පරිහරණය කිරීමෙන් හෝ ඒ ප්‍රතිපදාවෙන් හෝ වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා තමා සිටින තැන කොතනද කියලා තේරුම් අරගෙන එතෙන්ට උමනා කරන ධර්මයේ ගලප ගන්න ඕන. අපි පාරක උනත් ගියාම කියන්නේ අපි දැන් ඉන්නේ මෙතන. මෙතන ඉඳලා කොහොමද එන්නේ කියලා නේ අහන්නේ නේ. අර ගෙදර ඉන්න මනුස්සයා එළියට බහලා පොල් ගහක් බල්ලා කියන්නේ නැහැ නේ, ඔයාටත් පොල් ගහක් පේනවද කියලා අහන්නේ නැහැ නේ. නෙල්හප් පේනවද කියලා අහන්නේ. ඔයා ඉන්නේ කොතනද? හරි, අපි ඉන්නේ මෙන්න මේ වගේ තැනක කියලා කිව්වට පස්සේ ඒක තේරුම් අරගෙන අර ගුරුවරයා, එහෙම නැත්නම් උපදේශකයා නිවසට එන්න මඟ කියනවා. ඒ වගේ පින්නතුණුත් ඉන්නේ කොතනද කියලා මන් දැනගන්න ඕන. එතකොට මන් නැති තැනට, හැමෝගෙම මන් නැති තැනට එන්න පුළුවන්කම ලැබෙනවා. මං ඉන්න තැනට වඩා මං නැති තැන හොඳයි හැමෝගෙම. ඒ කියන්නේ හැමෝටම තියෙනවනේ මං. ඒ මම නැති තැන සපයි. මම කියලා කියන්නේ විද්‍යාවක් නෙමෙයි, තනිකර අවිද්‍යාවක්, බොරුවක්, අසත්‍යයක්, මුලාවක්, අන්ධකාරයක්, පිස්සුවක්, උමුතු බවක් තමයි මමත්වයේ කියලා හැදිච්ච ගණී භාවය. ඒ නිසා ඒ උමුතු බලවේගය මාගේ අධ්‍යාත්මයටම කිමිදිලා මගේ ජීවිතේත් එක්ක සෙල්ලම් කරනව නේද කියලා නිතරම බලන්න. ඒ මමත්වයේම පරිහරණය කරගැනීමෙන් සද්ධර්මයේ අහන්න. සද්ධර්මයේ විමසා බලන්න. නොතේරෙන කරුණු පැහැදිලි කරගන්න උත්සාහ කරන්න. පැහැදිලි කරුණු ප්‍රකට කරගන්න, දියුණු කරගන්න. මා කිසිත් නොපිහිටන තැනට යම් දිනක පැමිණියොත් අන්න ඒ අවස්ථාව මාගේ ජයග්‍රහණයයි කියලා සලකන්න. කිසිවක නොපිහිටන තැනට යම් කිසි තැනක යම් දවසක ආවොත් අන්න එතන තමයි මගේ ජයග්‍රහණය කියලා හිතන්න. කියන්නේ ගති විමුක්ත වෙලා. ස්ත්‍රී ගති, පුරුෂ ගති, ජාතික, වාර්ගික, රට, දේශ සීමාන්තර, උසස් පහත්, ඥානවන්ත, අඥාන, බල බලහීන, ලස්සන අවලස්සන, වයසක තරුණ, ඔය මුකුත් නැති තැනක ඔබ යම් දවසක පිහිටියොත් අන්න එදාට ඔබට සැප ගෙනල්ලා දෙනවා. ඉතින් ඔය තියෙන කරුණුවල තමයි සියලු දෙනාම පිහිටලා ඉන්නේ. හැම රටකම හැම පුජ්‍යලයක අතරම මහා වාද ભેදකම් ටිකක් තියෙන්නේ. ඒක කියලා නිම කරන්න බෑ. මේ වාද ભેදකම් ඔස්සේ මිනිස්සුන්ගේ ලෝභ දේශ මෝහ ගිනි ලැව් ගිනි වලට වඩා වැඩි, සුලි සුලං වලට වඩා වැඩි පින්නතුනේ. ඒ හානිය සුලි සුලඟක් කරන හානියට වැඩිය මේ මහ පොළොවට මිනිස්සු හානි කරනවා. මිනිස්සු මිනිස්සුන්ට හානි කරනවා. එනිසා කැමති පින්නතුන් මෙලව සැනසිල්ලෙන් ජීවත් වෙන්න, තමන්ගේ මමත්වයෙන් නිදහස් වෙන්න, සාංසාරික සතරපාගාමී දුක්ඛයන් වලට පත් නොවී ජීවත් වෙන්න, මමත්වයෙන් නිදහස් වෙන්න සරුවාකාරයෙන් සැනසිල්ලෙන් ජීවත් වෙන්න, මමත්වයෙන් නිදහස් වෙන්න. මමත්වයෙන් නිදහස් වෙන්න කියලා කියන්න හේතුව තමයි මමත්වය ඔබට අයිති නැති එකක්. කුලියට ගත්ත ඇඳුම් කියලා කිව්වේ ඒකයි. අයිතිකාරයට දීලා දාන්න. හොරෙක් වෙන්න එපා. දැනට මිනිස්සු ඔක්කොම හොරු. හොරු කියලා කියන්නේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම පරිහරණය කරගෙන මේ මගේ මගේ කියලා කෑ ගහනකොට හොරෙක් නෙමෙයිද? හොරෙක් වෙනවා. වාතය ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. තනියෙන් හිතනවා මේ ඉන්නේ මම කියලා චින්තනයක් ගලාගෙන යනවා. එතකොට ඔබේ මනසට ඔබ කියන්න, ඔය චින්තනය, ඔය සිතුවිල්ල හොරෙකු විසින් හිතන සිතුවිල්ල. මේ සොරකම් කරගෙන අවිද්‍යා සහගතව විතන සිටවිල්ලක්, මේ මමයයි කියා සිටීම. මේ ආහාර ටික, මේ ජලය ටික මේ ශරීරයට දාන අපි හිතන මම කියලා හිතනවා. හිතනකොට කියන්න ඕන ඔබ හොරෙක් කියලා ඔබටම ඔබ කියන්න ඕන. ඔබේ මනසට ඔබ වෙන් වෙන්න, ඔබේ මනසයි ඔබේ ප්‍රඥාවයි ඔබ වෙන් කරගන්න. ඔබ ප්‍රඥාවෙන් විශාල බලයක්, අභියෝගයක් සහ අනුශාසනයක් ඔබ ලබා දෙන්න ඕන ඔබේ මනසට. එක පුතෙක් ඉන්න අම්ම කෙනෙක්ගේ පුතා රකින්න මහන්සි වෙනවා වගේ තමන්ගේ හිත රැක ගැනීම සඳහා ප්‍රයත්නයක් දරන්න ඕන. එහෙමත් නැත්නම් කුසලා කුසල යුද්ධයක් මෙතන සිද්ධ වෙනවා. අකුසලයේ පරාදව කරලා කුසලයේ දිනවන්න ඕන. මේ විදිහට ක්‍රමානුකූලව ධර්මය ප්‍රකට කරගන්න, ප්‍රගුණ කරගන්න පින්නතුන්ට ඒ ශක්තිය ඇති කරගන්න. බොහොම නිහඬව මේ අනුන්ගෙන් දැනගන්න පුළුවන් වචනයක් උත්තරයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා කලබලයට අරයාගෙන් උත්තරේ මේකද, අර හාමුදුරුවෝ කියපු උත්තරේ මේකද කියලා එහෙම එහෙ උත්තර මට අවශ්‍ය වෙන්නේ නැහැ. ධර්මයේ කියනක ඔබේ ජීවිතේට දැනෙන්න ඕන. අන්නේ දැනෙන දේ තමයි වැදගත්. එහෙම නැතුව මේ වචන වලින් උත්තර කෝටියක් ලැබුණත් වැඩක් නැහැ. එනිසා වාචික උත්තරයක් පිළිතුරක් නොවේ මේ ධර්මයේ පිළිතුර කියන එක හොඳට මතක තියාගන්න. ඒ නිසා අනුන්ගෙන් උත්තර ගන්න නැතුව තමා තුළින් මතු කරගන්න උත්සාහ කරන්න. තමන්ට සංවේදී වෙන විදියයි වැදගත්කම තියෙන්නේ. ගැටලුවක් ඇති තැන යම් සාකච්ඡාවක් කිරීමෙන්, යම් කරුණක් කෙනෙක්ගෙන් අසා ගැනීමෙන් වරදක් නැහැ. කියන කෙනත් බුද්ධිමත්ව තේරෙන විදිහට ඒක කියන්න ඕන. ශ්‍රවණය කරන කෙනත් බුද්ධිමත්ව ඥානාන්විතව ඒකට අහුම්කන් දෙන්න ඕන. එහෙම නැතුව හුදෙක් අර කවුද මේ දෙමළිච්චෝ කෑ ගහනවා වගේ කෑ ගහලා නම් මේ ධර්මය තේරුම් ගන්න බෑ. ලොකු සමාහිත භාවයකින් යුක්තව තියෙන්න ඕන. හරි, අපි අර සූක්ෂම දෙයක් කරනකොට අපි කියන්නේ ඔරලෝසුවක් සර්විස් කරනවා වගේ කියලා. ඕම් පරිස්සමෙන් විශේෂ කාචයක් දාගෙන මනුෂ්‍යය එක කරන්න. තවත් සූක්ෂම ක්‍රියාකාරකම් තියෙනවන්නේ වගේ විද්‍යාත්මක පරීක්ෂණයක් වගේ. ඒක බොහොම සංයමයෙන් කරගන්න තියෙන දෙයක්. මේ විදිහට ප්‍රකට කරගන්න උත්සාහ කරන්න ඕන. මේ කියාපාන ධර්මය මිනිස් සමාජය තුළ ඉතාම දුර්ලභ වූ දෙයක්. මිනිස් ලෝකයේ තුල ඉතාම දුර්ලභ වූ දෙයක්. සැඟවි සැඟවි කෙසේ හෝ අවිච්ඡින්නව අවබෝධයෙන් අතින් අතට කොහොම හරි සැඟවිච්ච ස්වාමින් වහන්සේලා ළඟ හරි මේ ධර්මයේ තිබුණු නිසා අද තියෙනවා. එහෙම නැතුව මිනිස්සෙකුට උවමනාව තිබ්බට නිවන් දකින්න බෑ. ඒ නිසා තමයි 100%ක් කල්යාණ මිත්‍රත්වය සද්ධර්මය අවබෝධ කරගත් කෙනෙක් විසින්ම වචනය ලබා දිය යුතුමයි. එසේ නැතුව ලෝකෝත්තර කුසලය ඉබේ වැඩින්නේ නැත. ලෞකික උපාදානස්කන්ධයමයි ලෞකික මිනිසා ළඟ වැඩින්නේ. ඒක හොඳ යහපත් පැත්තට වැඩෙනවා. මනුස්ස ගුණ ධර්ම ඇතුව අයාපත් පැත්තට වැඩෙනවා. දිව්‍ය ලෝකේ යනවා, අපාය යනවා. වැඩියෙන් මිනිස්සු අපාය පැත්තට ඇදිලා යන ගුණයක් තියෙනවා. ඒකට හේතුව මිනිස්සු ළඟ තියෙන මමංකාරය. මමංකාරය වැඩි වෙන්න ලෝකේ පව් සිත් වෙනවා වැඩි. මමංකාරය තියෙන කෙනාට ගොඩාක් ගැටලු තියෙනවා, ප්‍රශ්න තියෙනවා, ආශාවල් තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, නොයෙකුත් චංචල භාවල් හට ගන්නවා. මමත්වයේ දුරු වෙන්නේම නැති වෙනවා. ඒ නිසා බොහෝ පව් සිද්ධ වෙනවා. තමන්ගේ තියෙන ප්‍රාර්ථනා බලාපොරොත්තු මිනිස්සු ළඟ වැඩි වෙනකොට එකිනෙකා කා කොටා ගන්නවා, ඇන මරා ගන්නවා. නොයෙකුත් දේවල් ඔය ලෝකෙ සිද්ධ වෙන්නේ මමංකාරය නිසා. මට බැන්නා, මට දොස් කිව්වා, මට නින්දා කළා, මගේ දේ පැහැරගත්තා ආදී කොට වශයෙන් මට ලැච්ච කළා කියලා හිතා ගන්නවා. එක්ක තමන්ගේ ජීවිතේ නැති කර ගන්නෝ හීනමානයක් තිබුණොත්, අධිමානයක් තිබ්බොත් අනිත් අය විනාශ කරනවා. ඒක තමයි හැටි. කියන්නේ එතෙන්ට අපිට ඕන මෙතන සම්මා දිට්ඨියක්, මානෙ නැති තැනක්, අනතිමානී තැනක් අපිට අවශ්‍යයි. අනතිමානී මානේ නැති. ඉතින් මානේ නැති කෙනෙක් හැටියට කියලා සාමාන්‍ය පුහුදුන් කෙනෙක් බිම වාඩි උනායි කියලාවත්, පාපිස්සක් වගේ උනායි කියලාවත්, හැමෝටම ඔළුව නමාගෙන හිටියයි කියලාවත් නම් හැබැයි නිහතමානී වෙන්න බෑ. එහෙම මානේ විඳින්න බෑ. ඊළඟට ඒකත් මානේට පෙරලෙනවා. ඒ පුදුම දෙයක්. ඉතින් අපේ මනස කියන එක එහෙමයි. දැන් ඔය ඉන්දියාවේ ඉන්නෝ නිගණ්ඨනාත පුත්තලා ඉන්නවා මේ මානෙ නැති කරන්න කියලා ආශාව නැති කරන්න කියලා මේ මිනිස්සු ඇඳි වතත් අතහරිනවා ඇඳි වතත් දානෝ පිඟානක් කෝපයක්වත් පාවිච්චි කරන්නේ නැහැ ඉතින් ඒ මිනිස්සුන්ගේ හැටි ඉතින් ඒ වුණාට ඒ මිනිස්සු ඊළඟට සංග්ලාස් දානවා සෙල් ෆෝන් පාවිච්චි කරනවා සිකියුරිටි එකක් තියාගන්නවා හැබැයි ඇඳුම් අඳින්නේ නැහැ ෂොක් නේද වැඩේ දැන් පෞගේ දවසක වීඩියෝ එකක් පෙන්න ඔහුට පෞද්ගලික ආරක්ෂකයෝ ඉන්න ඔය නායකයා තියාගන්න පුළුවන් අවු කණ්ණාඩි පාවිච්චි කරන්න පුළුවන් දුරකථන ඇමතුමන් පාවිච්චි කරන්න පුළුවන් ඇඳුම් අඳින්නේ නැහැ ඒ නිසා මම කියන මිනිස්සුන්ට ලෝකේ ඉන්න සියලු මිනිසුන්ට ආගම් වලට පුළුවන් ඕනනම් මිනිසුන්ට ඇඳුම් අඳින්නත් පුළුවන් ඇඳුම් ගලවන්නත් පුළුවන් දෙකම කරන ආගම් ලෝකේ මහ පුදුමාකාර විනාශයක් මිනිසුන්ට ඇති කරලා තියෙන්නේ. ඉතින් යහපත වෙනුවෙන් සහජීවනයේ වෙනුවෙන් ලබා දුන්නු දේ ඒක මිනිස්සු භාවිතා කරනවා විනාශය වෙනුවෙන් අසමගිය වෙනුවෙන් ආගම් වාදය වෙනුවෙන් ජාති වාදය වෙනුවෙන් ආක්‍රමණය වෙනුවෙන් හිංසාවාදය වෙනුවෙන් එක පාවිච්චි කරනවා. ඒ නිසා ඉදිරියේදී ගොඩාක් මිනිසුන් ආගම් වලින් තොර වෙනවා. මොකද මේ ආගම් වල කියලා ඉන්න මිනිස්සු කරන ප්‍රාථමික හැසිරීම නිසා බුද්ධාගමේ වේවා මුස්ලිම් වේවා කතෝලිකයෝ වේවා මේ වෙනකොට ඒ ආගමික ප්‍රධානීන් හැටියට ඉන්න යම් යම් සංගම් සහ ප්‍රධානීන් වැඩපිළිවෙළවල දිහා බැලුවහම බුද්ධිමත් ප්‍රඥාවන්ත ජනතාවට සමස්ත කලකිරීමක් ඇති වෙනවා. මේ ඔක්කොම කරන්නේ මහා හොරකමක් පෝඩාවක් වංචාවක් හරි නින්දිත ක්‍රියාවලියක් නේද? මේගොල්ලෝ ළඟත් මේ තියෙන ව්‍යාපාරික පදනම් නේද? මේ ඇන කොටා ගන්න පදනම් නේද? මේ ඔලු ගෙඩි ටික වැඩි කරගන්න සමාජිකව වැඩි කරගන්න කරන කූට උපක්‍රම නේද? මේවා තුළ යථාර්ථයක් නැ නේද කියලා කලකිරෙනවා. ඒ නිසා ඒවා විවේච ආගම් විරෝධී වෙනවා නෙමේ ආගම් වලින් තොර වෙනවා මිනිස්සු ප්‍රඥාවන්තය. ඒකට කාටවත් මොකුත් කියන්න බෑ. මොකද තමන්ට වාසය කරන්න සුදුසු තැනක් නැත්තම් මිනිස්සු එතෙන්ටපත් වෙනවා. ඇත්තෙන්ම පරමාර්ථ දර්ශනය අවබෝධ කරගත්තොත් එහෙම යාට ආගමක් නැහැ. එයාගේ ආගම තමයි සත්‍ය ආගම කරගන්න. ඉතින් ඒබ්‍රහම් ලින්කන් මහත්තයා කියපු වචනයකුත් මට මතක් වෙනවා. එතුමා ලස්සනට කියලා තිබ්බා හොඳ දෙයක් කරන විට මට දැනෙන්නේ හොඳ දෙයයි. නරක දෙයක් කරන විට මට දැනෙන්නේ නරක දෙයයි. එයයි මගේ දහම, එයයි මගේ ආගම කියලා ප්‍රකාශ කළා. මොන තරම් දාර්ශනික වචනයක්ද? මනසත් එක්ක ජීවත් වෙච්ච මිනිසෙක් මනසත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සේ තින් පින්නතුනුත් මනසත් එක්ක ජීවත් වෙන්න ඒක තමයි ජය ගන්න තියෙන මාවත. මේ මනස කියලා දෙනවා සියලුම ආගම් දර්ශන ධර්ම වල තියෙන ස්වභාවය. සත්‍ය කියන තැන ඇලීම් ගැටීම් බැඳීම් වෛර ක්‍රෝධ මාන ඉර්ෂ්‍යා වේද බින්නකම් මුකවත් නැහැ. එහි ඇත්තේ සැනසීම පමණයි. සැනසීම යනු විඳීමක් නැති තැන. විඳීමක් ඇති තැන තියෙන්නේ දැවීමක් පිච්චීමක්. මොකද්ද මේ විඳීම කියන්නේ? ගිනි අඟුරක් ඔබේ අත මත තැබුවොත් ඔබට දැනෙන්නේ ඒ වේදනාව. අයිස් කැටයක් ඔබේ අත මත තැබුවොත් ඔබට දැනෙන්නේ ඒ වේදනාව. ඔබට අයිස් කැටයක් බොහෝ වෙලා අතමත තබාගෙන ඉන්න පුළුවන්ද? ගිනි පොකුරක් බොහෝ වෙලා තබාගෙන ඉන්න පුළුවන්ද? දෙකම බෑ, දෙකම අපහසුයි. එහෙනම් සුඛ වේදනාවත් මිනිස්සයා පුච්චන සුළුයි, දුක්ඛ වේදනාවත් මිනිස්සයා පුළුස්සන සුළුයි. ඒ නිසා මිනිස්සු මේ දුක වේදනාව දුරු කරලා සැප වේදනා ලබන්න යනවා. දැන් අපි හිතනවා අනේ මේ දුප්පත්කම නිසා මේ ඔක්කොම කියලා. ওই විශාල බෝසත් පවුල්වල දරුවන්ට නිතැතින්ම ලැබෙනවා ලুকু වයිට සමහර මැති අමතුරුන්ගේ පුතුන්ට වගේ අයට හැමදේම බලයත් හම්බෙනවා, ධනයත් හම්බෙනවා, ඕන තරම් හිතූ වාහනේ ගන්න පුළුවන්, හිතූ දේවල් කරන්න පුළුවන්, හිතූ මිනිස්සුයෙකුට ගහලා ඉන්න පුළුවන්. ඒ ඔක්කොවත් බලය හම්බෙනවා. එහෙම හම්බුණත් ඒ දරුව සැනසෙල්ල ඉන්නවද? නෑ. ඒ දරුවෝ ළඟින් අපි දැකලා තියෙන්නේ මොකද්ද? උම්මත්තකකම. පිස්සුවක් තමයි දැකලා තියෙන්නේ. එහෙමනම් මේ සුඛ වේදනාවෙත් තියෙනවා විශාල දැවීමක් තියෙනවා, පිච්චීමක් තියෙනවා, මිනිසුන් පිස්සු වටන ගුණයක් තියෙනවා. එහෙනම් සුඛ වේදනාවත් හානිකරදායකයි, දුක්ඛ වේදනාවත් හානිකරදායකයි. එහෙමනම් අපි සුඛ දුක්ඛ කියන මේ වේදනා දෙකමත්, උපේක්ෂා කියන වේදනාවත් එක්ක මේ වේදනාත්‍රයම නිදහස් කරන්න ඕන. ඒ ආකාර තුනෙන්ම අපි ඉවත් වෙන්න ඕන. ඒ ආකාර තුනෙන් ඉවත් වුණොත් අපි වැටෙනවා විඳින්නේ නැති, වේදනාවක් නැති ගුණයට. වේදනාවක් නැති ගුණය මොන වගේද දැනෙන්නේ? වේදනාවක් නැති ගුණය මොන වගේද දැනෙන්නේ? වේදනාවක් නැති ගුණය මොන වගේද දැනෙන්නේ? වේදනාවක් නැති ගුණය අවේදීත. ඔව් හරි, ඒකේ වචනෙත් ඒකයි කියවෙන්නේ. දැනෙන්නේ නැහැ. වේදනාවක් නැති ගුණය දැනෙනවා නම් වේදනාවක් එතන තියෙනවා. වේදනාවක් නැති ගුණය දැනෙන්නේ කොහොමද කියලා අහුවාම සැනසිලිදායකයි, හරි හරි සෞම්‍යයි, හරි ප්‍රීතිමත් හරි කියන්න බෑ. මොනෝ විදිය කිව්වත් දැනෙන්නේ නැහැ. ඒක හරි ගැඹුරු දර්ශනයක්. මොනම ආකාරයකින්වත් හැඳින ගන්න බැරි, තේරෙන්නේ නැති අවේදිත ගුණය කියන්නේ ඒකට. නිසා වේදනාවක් තමයි හැම මොහොතකම ධනවන්නේ, පුළුස්සවන්නේ. වේදනාවක් නැති අවස්ථාව කිසිම විදියකින් ධනවන්නේ නැහැ. ඒ නිසා මේ අවේදිත ගුණය හාත්පස සැනසෙලදායකයි. ඉතින් වරදවා අසඤ්ඤත වෙන්න එපා. කියන්නේ සඤ්ඤත කියලා කියන්නේ අර කිසිම බාහිර සංඥාවක් ගන්න නැතුව සංඥාව විතරක් පවත්වා ගන්නෝ ශූන්‍ය සංඥාව. ඉතින් ඒක එච්චර හොඳ කාරණයක් නෙමෙයි. ඒක එච්චර හොඳ කාරණයක් නෙමෙයි. ඒ නිසා පිනතුන් හැමතිස්සෙම ලෝකෝත්තර විෂයේ සහ ලෞකික විෂයේ සිට ලෝකෝත්තර විෂය නිර්මාණය කිරීමේදී තිබෙන ඒ වෙනස්කම් හඳුනා ගන්න. ලෞකික ලෝකයේ ඉඳගෙන ලෝකෝත්තර විෂය බලන විදියත්, ලෝකෝත්තර ධර්මයටම පිවිසලා ලෝකෝත්තර ධර්මය බලන විදියත් මනාව හඳුනා ගන්න. දැන් ජීවිතේ පුරාම බලන්නේ අපි විසින් බුදුරජාණන් වහන්සේව දකිනවා, මම විසින් බුදුහාමුදුරුව දකින විදියනේ. ඒ නිසා පින්නතුම් බලන්න පුරුදු වෙන්න බුදුරජාණන් වහන්සේ විසින් අපි දිහා බලන විදිය. ඔබට හිතෙන්නේ මොන වගේ දැනේද? බුදුරජාණන් වහන්සේ විසින් ඔබව එස බැලුවොත් ඔබ මොන වගේ පෙනේද? දැන් ඔබට සිතන විදියට කියන්න බලන්න. බුදුහාමුදුරුව ඔබ දිහා බැලුවොත් බුදුහාමුදුරුවන් පේන විදිය මෙන්න මේ විදියට පෙනේ කියලා උපකල්පනය කරන්න පුළුවන්ද? බැලුවොත් කොහොම පෙනේද කියලා බලන්න පොඩ්ඩක් කියන්න බලන්න. හැමෝගේම මානසිකව තමන් ජීවත් වන දර්ශන ප්‍රතිපදාවත් අපිට මේවායේදී හඳුනගන්න පුළුවන්කම ලැබෙනවා. කියන්න ඔබ දිහා බුදුහාමුදුරුව බැලුවොත් බුදුහාමුදුරන්ට මාව මෙන්න මේ විදියට පෙනේ කියලා ඔබ උපකල්පනය කරලා කියන්න බලන්න. දැන් ඔය කියපු හැම ආකාරයක්ම දැනට අපිට පේනව නේද? දැනට ඔය කියපු ආකාරවල් අපිට පේන නිසා තමයි අපි බුදුහාමුදුරටත් පෙනේ කියලා හිතන්නේ. දැනට ඔය තියෙන ආකාරවල් ටික අපිට පේනවා. ඒ නිසා අපිත් උපකල්පනය කරනවා බුදුහාමුදුරන්ටත් මේ ආකාරයෙන් පෙනේ කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ යුතුකම් හරි අයුතුකම් හරි කරන කෙනෙක් නෙමෙයි. යුතුකම් කරන්නෙත් නැහැ, අයුතුකම් කරන්නෙත් නැහැ. කල යුත්ත කරන කෙනෙක්. කල යුත්ත කරන කෙනෙක්. ආයේ ඒ දේ කරලා මට වඳින්න, කීර්ති ප්‍රශංසා ලබන්න ඒව මුකුවත් නැහැ. අනගහිත චිත්තෙන් කරන සේවය කරන කෙනෙක්. ආයේ ඒක හිතරිදව ගන්න ඕනේ නැහනේ. දැන් මං වුණත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ඔය ඇත්තන්ට මේ කරන සේවය මම අනගහිත චිත්තෙන් කරනවා. ඒ සැලකුව මිනිස්සයා, නොසැලකුව මිනිස්සයා ඒ මොකුත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කිසි ගැටලුවක් නැහැ. කාගේ කළ මිනිස්සයා, නාපු මිනිස්සයා, ආව මිනිස්සයා ඒක ගැටලුවක් නෙමෙයි. අපි මේකේ 100 200 ඉදින් දේශනා කරනවා, 1000ක් ඉදින් දේශනා කරනවා, දෙන්න තුන් දෙනා හතර පහ දෙනා ඉදින් දේශනා කරනවා. මට ඉතින් 1000ක් හිටියත් එකයි, දෙන්නේ හිටියත් එක්කෙනෙක් හිටියත් බණහන කෙනෙක් ඉන්නවනේ, ඒ එච්චරයි. ඒක කිසි දෙයක් නැහැ. ඒ වගේ අනගහිත චිත්තේ. ඒක තමන්ට වාසිදායකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ සේවය එහෙමයි. ඒ නිසා පින්නතුන්ව දැන් අපිව මුණ ගැහුණොත් බුදුරජාණන් වහන්සේ අපිව කිසිම විදියකට ආකාරයකට අපිට අපිව පේන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ යමක් අපිට දෙන්නේ නැහැ. හැබැයි දෙනව එක දෙයක්. ඒ දේ තමයි තමන් ළඟ තියෙන පටලැවිල්ල ලියා ගන්න උපදේශය. එහෙම නැතු ගෙදර ගෙනියන්න තියාගන්න මේ සාලේ තියාගන්න මොකවත් හම්බෙන්නේ නැහැ නේ. එහෙම මොකුත් හම්බෙන්නේ නැති තියාගන්න දෙනවා එක දෙයක්. ඒ තමයි තමන් ළඟ තියෙන පටලැවිල්ල ලියා ගන්න. එද ලියාගත්තට පස්සේ කියන්නේ මේ මාව දවසර දෙපාරක් යදින්න යාඥා කරන්න. එහෙම මොකුත් කියන්නේ නැහැ. යදීමින් යාඥා කිරීමෙන් ඔබට හරියනවා. ඒව ඉතාම ප්‍රාථමික දේවල්. අදිෂ්ඨානයක් තියෙන්න ඕන ලෞකික ලෝකේ ජය ගන්න. ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන. එහෙම අදිෂ්ඨාන කරාම ප්‍රාර්ථනා කරාම තමයි හරියන්නේ. නිවන උනන් දකින්න හොඳ ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. නමුත් මේ නිවන් දැක්ක කෙනෙක් ළඟ එහෙම ඒ නිවන් මඟ පෙන්නන කෙනෙක් කවදාවත් මේ ප්‍රාර්ථනාවකින් මේක පමණකින් අදිසි බලවේගයකින් මේක තමා තුළ සිද්ධ වෙනවා කියලා නම් පෙන්වන්නේ නැහැ. තමන්ම තමයි ඉන්නේ එකම බලවේගය සත්‍ය අවබෝධ කරගන්න. වෙන කෙනෙක් නැහැ. වෙන කාගේ හරි පිනක් හරි ගොඩාක් අය කියන්නේ මේ පිනට මේක භාගයක් තියෙනවා පිනක් තිබ්බා හිම කියන. එහෙම කියන්නේ මේ මෝඩයෝ. හැම දෙයක්ම අනේ අපි යාගේ පින එයාට ලැබීම ඒ කියන්නේ මෝඩ කතාවක්. ඒකත් හරියට අර දෙවියන්ට බාර දෙනවා වගේම තමයි. බුදුහාමුදුරුවෝ කියන්නේ අත්තාහි අත්තනෝනාතෝ. තමන්ට තමන් පිළිසරණ කරගන්න. එහෙම නැතුව මේ පින් වලට බාර දෙන්න, පව් වලට බාර දෙන්න, දෙවියන්ට බාර දෙන්න කිව්වේ නෑ. ඒ නිසා මෙතන ඉන්න පින්නතුන් කිසි කෙනෙක් හිතන්නපා මේ නිවන් අවබෝධයේ පිනට සිද්ධ වෙන දෙයක් කියලා. පිනට සිද්ධ වෙන්නේ නැහැ. ඒක කැපවීම. දැන් හාමුදුරු දිහා බැලුවත් එහෙමයි. කියන්නේ ඊළඟට හාමුදුරන් පිනට. දැන් මොන පිනද? පිනක් නෙමෙයි හාමුදුරු කෙනෙක් වුණත් මේක මේ අපි නිකාම ඔය මේ විනෝදයට දානි වළඳලා නිකන් අවබෝධ කරගත්ත දෙයක් නෙමෙයි. හරි දුක් වහන්සි වෙලා කැප වෙලා හොයාගත්ත දෙයක්. ඒටි ඒ නිසා පිනට කිසි දෙයක් අවබෝධ වෙන්නේ නැහැ. උත්සාහවත් වෙන්න, කැප වෙන්න. එතකොට ඔබට ලෝකෝත්තර සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. රැය දහවල ඉක්මවූ කියන ගුණේ මොකද්ද? එහෙමත් නැත්නම් අවේදිත ගුණේ කියලා කියන්නේ මොකද්ද? අකාලික ගුණේ කියලා කියන්නේ මොකද්ද? නිරෝධ සහගත ගුණේ කියලා කියන්නේ මොකද්ද? විමුක්ති ගුණය කියන්නේ මොකද්ද කියලා මනාව වැටහෙන පටන් ගන්නවා. ඔය කියු දේවල් තාම වචන වශයෙන් තේරුණාට ඕවයි තියෙන අරුත තාම තේරුම් ගත්තේ නැහැ. ඒ කියන්නේ යථාබෝධය කළේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම ඒ සත්‍ය නම් කුමක්ද? ඒ සත්‍යෙහි යථාර්ථය කුමක්ද කියලා නිතරම අර දැනගත්ත කරුණෙහි තියෙන සැකදුරු කරන්න යථාබෝධය සඳහා විමර්ශන බුද්ධියෙන් යුක්තව අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. එතකොට තමන්ට බොහෝ දේවල් අතහැර දමලා ගිහිල්ලා සියල්ල අතහැරී අශේෂ විරාග නිරෝධ කියන අවස්ථාවකටපත් වෙලා ඒ දික්ටි විසුද්ධිය ඇති වෙනවා. දෘෂ්ටිය තුළ විසුද්ධිය ඇති වෙනවා. ආසවක්ඛය ඥානෙ පහළ වෙනවා. ආශ්‍රවක්ඛය වුණා නේද කොටසක්, නේද? ආශ්‍රවය තියෙනවා. ඉතින් ඒ ආශ්‍රවයෙන් කොටසක්ඛය වුණා. ආසවක්ඛය ඥානෙ පහළ වෙනවා ප්‍රධාන වශයෙන්. ඉතින් ඒක ලෝකෝත්තර ඥානය, ලෝකෝත්තර බුද්ධියක් දර්ශනයක් හැටියට පහළ වෙනවා. ඒ දර්ශන ශක්තිය අන්ධයෙකුට ඇස් ලැබුණාත්ම ලැබෙන සන්තෝෂය හා සමාන සතුටක්. අන්ධයෙකුට ඇස් ලැබුණොත් එහෙම මොනවද හිතන්නේ? ඕන අන්ධෙක් සතුව තියෙන මුළු දේපල සංහතිය ඔක්කොම දෙන්නම් කියලා ගියයි ඒ මිනිස්සයා මට ඇස් දෙකක් දෙන්න කියලා කියනවා. ඒ වගේ තමයි ජීවිතේ තමන්ගේ මේ ඇස් දෙක තිබ්බට මේ ලෝකයේ සත්‍ය දකින්න නැහැ, මතුවෙලා නැහැ. සිද්ධාර්ථ කුමාරයට ඒක තිබ්බෙත් නැහැ පොඩි කාලේ, තරුණ කාලේ. විවාහ වෙන කාලේ ඕක තිබ්බේ නැහැ. ඒ නිසා තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා කරේ චක්කුං උදපාදී. ඇහැ ඉපදුනා, ඇහැ පහළ වුණා, මට ලෝකේ දකින්න ඇස පහළ වුණා කියලා උදාහරණ වාක්‍යයක් කිව්වා. සාදයක් කළා. චක්කුං උදපාදී. ඇසේ ඉපදුනා. දැනට ඇස තියෙනවද? නැහැ. දැනට අන්ධෝ. අන්ධයෝ කියලා කියන්නේ හර දේවාලේ කිව්වොත් එමේ මේ දේවාලෙට දුවනු. මේ දේවාලේ කිව්වොත් මේ දේවාලෙට දුවනු. හර ආගම කිව්වොත් ඒ ආගමට දුවනු. මේ ආගම කිව්වොත් මේ ආගමට දුවනු. ආගමකින් කිව්වොත් ඔළුවෙන් හිටගෙන දවසක් තුන් සැරයක් යාඥා කරන්න මොන හරි ලැබෙනවා කියලා ඒකත් කරනවා. ඉතින් මොනවද අපේ මිනිස්සු නේද මේ අන්ධකාරය නිසා නොපෙනෙන අහසට අද්දිකු කරමින් කෑ ගැසගනිමින් විලාප දෙමින් ජීවත් වෙන අන්ධ ලෝකයක ජීවත් වෙන්නේ. සංකල්පේනේ කොහේවත් නැති දෙවියෙක් ආරූඪ කරලා කිව්වොත් ඉන්නවා කියලා ඒ මනුස්සයාට ඉන්නවා වගේ හැඟෙන්න පටන් ගන්නවා. බොරුවක් 25 වතාවක් කිව්වොත් ඒක ඇත්තක් බවට පත් වෙනවා කියන කතාව මනෝවිද්‍යාඥයෝ ලෝක හොයාගෙන තියෙනවා. ඒ නිසා ඒ වගේ මෝහනේ ආගමක් නෙමෙයි සම්බුදු දහම. ඒකයි විද්‍යාඥයන්ගේ දහම, දාර්ශනිකයන්ගේ දහම, ඥානවන්තයන්ගේ දහම. මේ අනිත් කොටස් කියන්නේ ඔබේ ළඟ තියෙන ඉස්සල්ල මෝඩකම ලිහා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔරුවක් පදවන්න, හබල් ගහන්න කලින් කරන්න වැඩක් තියෙනවනේ. මොකන්ද? ඈ රෑන ලිහන්න ඕන. රෑන බඳලා තියෙන එක ඔරුව බඳලා තියෙනවනේ කණුවකනේ. ඒක නැංගුරම් දෙනවා, නැංගුරම් ගන්න ඕන. ඔරුවක් රෑන ලිහන්න ඕන. ඒ වගේ ඉස්සල්ල ඔබේ ජීවිතය තුළ මන් දකින්නවා මුලින්ම රැහැන ලිහන්න ඕනේ. ඒ නිසා තමයි මම ඔය අනිත් කරුණු ගැන ඔය කියන්න පුරුදුනේ. මොකද ඒ රැහැන් ටික දීද්දි මම නිකන් ඔරුව මේ දිහත් කරන්න හැදුවට හබල් ගැහුවට බෝට්ටු යන්නේ නෑ. ඒ නිසා මෙතන නවකයෙකුත් ඉන්නවා. ඒ නිසා මුලින්ම අර වටපිටාවේ තියෙන රැහැන ලියා ගැනීම සඳහා ඒ වටපිටාවේ තියෙන ලක්ෂණ මම කියලා දෙන්නේ. එතකොට ඔහුට ඒ විතාව ලෙහෙසින් ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි හබල් ගහලා ඉස්සරහට යන්න තියෙන්නේ. හොඳම දේ තමයි හොඳට අහන්න, අහනවත් එක්කම විමර්ශන බුද්ධියෙන් අහන්න. වේගයෙන් ඔබ තුළ කුසල ශක්තිය ඇති වෙනවා. ඔබට ඔබේ හිතේ යුද්ධයක් කලබලයක් වගේත් ඔබට දැනෙයි. ඔබට හිසේ කැක්කුම් ඇති වෙයි. ඒ ඔක්කොම මාර බාධක කියලා සලකාගෙන ඉස්සරහට යන්න ඕන. මේ ලෝකේ දුක් දෙකක් තියෙනවා. එකක් දුක් වැඩි කරගන්න දුක් විඳින්න පුළුවන්. අනිත් එක තමයි දුක නැති කරගන්න දුක් විඳින්න පුළුවන්. මේකෙත් යම්කිසි දුකක් තියෙනවා. ඒ නිසා අර කුඹුරට බැහැපු ගමන් බත් බලාපොරොත්තු වෙන ගොයියෙක් වෙන්න නම් එපා. මොකද කුඹුරට බැහැපු ගමන් බත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කුඹුරට බැහැපු ගමන් බලාපොරොත්තු වෙන්න ඕන මහ ලඳු කැලෑවක්, මඩ වගුරක්. ඊට පස්සේ තමයි ඉතින් වී ටිකක් ඉස්සරට පස්සේ පොඩි පැලයක්. ඊට පස්සේ තමයි වී කරලක්. ඊට පස්සේ තමයි අන්න වී කරල බත් බවට පත් කරලා හාල් ටිකක්. ඊට පස්සේ තමයි බත් බවට පත් වෙන්නේ. එහෙම නැතුව මේ භාවනාවට ආපු ගමන් බත් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ඉස්සෙල්ලම එන්නේ මඩ වගුරට. ඒ දුක ඔබ විඳින්න, ඒ දුක විඳලා බත් අනුභව කරන කෙනෙක් මට්ටමට එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි පින්නතුන්ට ධර්ම අවබෝධ කරගන්න, කල්යාණ මිත්‍ර අසුර මුණ ගැසුණා, සද්ධර්ම අසුර මුණ ගැසුණා. මේ පින්නතුන් ඥානවන්තය, බලපෑමකින් නෙමෙයි, මොකවත් ලබා ගන්න නෙමෙයි. ඒ නිසා පින්නතුන් සිය කැමැත්තෙන් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරයේ තියෙන පිරිසක් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ මේ කයෙන් මේ හසුරුවාගෙන උඩවාඩි වෙන්නේ නැතුව මේ වාඩි වෙන්නේ නැතුව ඉන්නව නෙමෙයි. මේ ධහමට අනුරූප අනුකූල වූ ක්‍රමයට තමන්ගේ මනස හැඩගස්වා ගැනීම සඳහා දරන ප්‍රයත්නය ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ. එහෙම නැතුව ඉතින් සිගරට් බොන්න එපා කියලා නම් ගහලා තියෙන වන්තුට කොලෙත් නේ, තැන් තැන් වලක් ගහලා තියෙන ඕක නොබී හිටියයි කියලා නිවන් දකින්නයි. දැන් මං කියන්නේ මේක බොන්න කියන එක හරි එපා කියන එක හරි නෙමෙයි. උදාහරණයක් මම දුන්නේ යහපත් සමාජීය පිළිවෙත් තියෙනවා. ඒවා උදාහරණ ලෙස ආරක්ෂා කිරීමෙන් ශරීර සෞඛ්‍ය, සමාජ ගැටලු, නොයෙකුත් දේවල් වලින් එයා වළකිනවා. ඒ සුරක්ෂිතභාවය ඇති වෙනවා. හැබැයි ඒ කතාව වෙන එකක්. නිවන් දකින්න කතාව තවත් වැඩක්. ඒකයි මම පැහැදිලි කරන්න උත්සාහ කරේ. එනිසායි නිවන් දකින ප්‍රතිපදාව ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ ධහමට අනුව තමන්ගේ ජීවිතේ අර ඥානය, දර්ශනය, චින්තනය ගලපා ගැනීම කියන කාරණේ. ඊටාම ගම්භීර දෙයක් දේශනා කරනවා කියලා කියන එක ඊටාම මේක ප්‍රාතිහාරයක් වගේ දෙයක්. මේ බෝතල් කටක් නම් තියෙන්නේ මගේ ළඟ, බැරල් එකක් තිබ්බට මට ওই බෝතල් කටෙන් මේ තප්පරයකින් බැරල් එක දාන්න පුළුවන්ද? වතුර බැරල් එක දාන්න බෑ. එකක් බෝතලේ කට පොඩි, අනිත් එක තමයි බෝතලේ ප්‍රමාණය පොඩි. ඒ නිසා මට පින්නතුන්ගේ අර තියෙන ප්‍රමාණය ලොකු කර ඒ අවස්ථා දෙකම මනාව හදා ගන්නට සිද්ධ වෙනවා. එහෙම නැතුව පුළුවන් කමක් නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව අනුභුබ්බ ක්‍රියා, අනුභුබ්බ ප්‍රතිපදා අනුව ඒ සංවර්ධනය පින්නතුන් ළඟ සිද්ධ වෙන්න ඕන කියලා අපි හිතනවා, සිද්ධ වේවා කියලා හිතනවා. දුර්ලභ බුදු සසුනේ ලබන්නට තියෙන ඉහළම ප්‍රතිඵලය ලබා ගන්න. හැබැයි මේක මාර්ගඵල නෙමෙයි, පුතජනත් නෙමෙයි. ඔබට ජීවිතේ යම් නිදහසක් ලැබෙවි. නැත්තම් අපි මේ මාර්ගඵල විකුරුණුවා කියලා කැටි පොළු අරගෙන ওই මාර්ගඵල අයිතිකාරයෝ එහෙම ඉන්නයි. ඒ නිසා මේ මාර්ගඵල එහෙම නෙමෙයි. ඔබ පුතජන භාවයෙන් නිදහස් කරලා දෙන්නම්, ඔබේ තුල ආත්ම දෘෂ්ටිය නැති කරලා දෙන්නම්, සැකේ නැති කරලා දෙන්නම්, විවිධාකාල වෘත ආගම් පිළිබඳව, වෘත ආගම් පිළිබඳව තිබෙන යථාර්ථය ඔබට පෙන්වලා දෙන්නම්. කිසිම දෙයක් එක ගැටෙන්නේ නැතුව, කිසිම දෙයක් එක ඇලෙන්නේ නැතුව මේ ලෝකේ සත්‍ය දකින්න ඒ සමාහිත සදහම් ඇස පහල කරවල දෙන්නට හැකියාව තියෙනවා. මේක අතිශයින්ම සංසාරයේ හමු වුණු දුර්ලභ අවස්ථාවක්, මිනිසත් භාවයේදී ලැබුණු දුර්ලභ අවස්ථාවක් හැටියට සලකලා අප්‍රමාදේන සම්පාදේත කියන ඒ සම්බුද්ධ වචනේ සිහිපත් කරන්න කැමැති හැම දෙනාටම තෙරුවන් සරණයි.